දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දෝතක්ගත් යතිවරයකුගෙන් දම් පැන් පිතක්
පන්සිල් මලුව සිරසෙෆෙන් පන්සිල් මලුවේදී මා ගෞරවෙන් ආරාධනා කරන්නේ අපට දහම් දේශනා කරන හැටියට මහා රහතුන් වැඩිමක ඔස්සේ ඔබට ධර්මය දේශනා කරන පූජ්‍ය රාජකිරියේ අරියඥාන ස්වාමින් වහන්සේට. ගරු ස්වාමින් වහන්ස, රටක පාලකයෙකු සිල්වත් භාවයට පැමිණෙනවා නම් ඒ රට බාහිර කරදර උපද්‍රව වලින් ආරක්ෂා වෙනවද?
මෙහෙමයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා, රටක පාලකෙක් ධර්මයේ තුලින් ශක්තිමත් වෙනවා නම්, සීලයේ තුලින් ශක්තිමත් වෙනවා නම්, කුසලයේ තුල ශක්තිමත් වෙනවා නම්, ඒ පාලකයාත් රටත් ජනතාවත් පරිසරයත් ඒ සියල්ලම සුරකින්නවා කියලා. ඒ නෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් නෝනා, අපේ සමාජයේ වර්තමාන සමාජයේ දිහා බලද්දී බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව අපිට කියන්න තියෙන නෝනා, අපි වපුරපු දේ තමයි අපිට ලැබෙන්නේ. කෙනෙක් වී වැපුරුවොත් අස්වැන්න හැටියට ලැබෙන්නේ වීමයි. කෙනෙක් මුං වැපුරුවොත් අස්වැන්න හැටියට ලැබෙන්නේ මුංමයි. එනිසා අපි වපුරපු දේ තමයි අපිට අස්වැන්න හැටියට ලැබෙන්නේ. නමුත් අපිට වර්තමාන සමාජයේ අහන්න, දකින්න, ඔය ඇහෙන දේවල් දිහා බලවුවාම අපිට මේ වර්තමාන සමාජයේ දේශපාලනය කියන කාරණය තුළ නිරතුරුව වපුරනවා පේන්නේ ලෝභ ද්වේෂ මෝහයන්මයි. එහෙනම් වපුරන්නේ ලෝභ ද්වේෂ මෝහයන් නම් නෝනා, අපිට බලාපොරොත්තු වෙන අස්වැන්න මොකද්ද? ලෝභ ද්වේෂ මෝහයන්. ලෝභ දේශ මෝහයන් වපුරන සමාජය තුළ අපි අලෝභ ආදේශ අමෝහයන් නැස්වෙන්න බලාපොරොත්තු වෙනවා නම් කවදාකවත් ඒක සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒක ලෝක ධර්මතාවයක්. නමුත් කොතැනකවත් සමාජය තුළ, දේශපාලන ධාරාව තුළ අපි අකමැති දේවල් සිද්ධ වෙනවා, අපි ලෝභ දේශ මෝහයන් සිද්ධ වෙනවා, ඒවා හරහා සමාජයේ අරාජකභාවයට පත් වෙනවා කියන තැන ඉඳගෙන භික්ෂුවක් හැටියට මට නම් කියන්න බෑ කිසිම කෙනෙක් දේශපාලනය කරේ උකටලී වෙන්න කියන කාරණේ. එතකොට එවැනි කලකිරීම් සකස් වෙලා ජනතාව දේශපාලනය කරේ උකටලී භාවයට පත් වුණොත්, ඒ උකටලී භාවය තුළ තව තවත් මේක අරාජික භාවයටයි පත් වෙනවා. මොකද ලෝකයේ ඇති වුණ දාපටන් සූත්‍රගත ධර්මයට අදාළව පාලකයෙක් කියන දෙයක් කෙනෙක් පහළ වෙලා තියෙනවා. අග්ගඤ්ඤ සූත්‍රයට අදාළව අර මිනිස්සයා හතර වෙනුව පහළ වෙන ඇල්හාල් පහළ වෙලා, ඒ ඇල්හාල් බෙදා ගන්න, ඒවා අයිති කර ගන්න, ඒවා ගොඩ ගසා ගන්න ගිහිල්ලා මිනිස්සයා මිනිස්සයා අතර ගොඩාලට රණ්ඩු ඇති වුණා. මිනිසු ගහගත්තා, මරාගත්තා, ඉඩම් අනුන්ගේ ඉඩම් අල්ලන්න ගන්නවා. මේ ලෝකේ හට ගැනීම සමගම තමයි මේ සිද්දේවල් සිද්ධ වෙන්නේ. එතකොට ඒ වෙලාවේ මේ මිනිස්සු එකට රැස් වෙලා කල්පනා කරනවා, අපි දැන් ගහ මරා ගන්නවා, රණ්ඩු වෙනවා, තරහ වෙනවා, අපේ දේපල සොරකම් කරනවා, අපි මේකට මොකද්ද කරන්නේ කියලා. එතකොට මේකට මොකද්ද කරන්නේ කියන කාරණේදී ඒගොල්ලෝ කතා වෙනවා, අපි පාලකෙක් පත් කරගන්න ඕනේ කියලා. එතකොට පාලකයාට තිබිය යුතු සුදුසුකම් මොකද්ද කියලා කාරණේදී මොකද්ද ඒගොල්ලන් සුදුසුකම් හැටියට දකින්නේ? අනිත් හැමෝටම වඩා ශරීර ශක්තියෙන් ශක්තිමත් කෙනා පාලකයා හැටියට පත් කරගන්න. හොඳ ශරීර ශක්තියක් තියෙන, අනිත් අය දමනය කරගන්න පුළුවන් කෙනා අන්න පාලකයා හැටියට පත් කරගන්න. ඔතන තමයි මේ ලෝකේ පාලකයා කියන තැන, දේශපාලඥයා කියන තැන ආරම්භ වෙනවා. ඒ කියන්නේ අග්ගඤ්ඤ සූත්‍රයට අදාළව ලෝකේ හටගත්ත දාපටම්ම පාලකයා කියන කෙනෙක් ලෝකේ පත් කරලා තියෙනවා. නමුත් එදා පාලකයා කියන කෙනා පත් කරගත්තේ ප්‍රශ්න විසඳන්න මිසක් ප්‍රශ්න වැඩි කරගන්න නෙමෙයි. නමුත් වර්තමාන සමාජයන්හි බලනකොට නෝනා, පාලකේ ප්‍රශ්න විසඳ ගැනීම උදෙසා පත් කරගත්තත් ඒවා නිසා ප්‍රශ්නතාව වැඩිවීමක් තමයි සමාජය තුළ සිද්ධ වෙන්නේ. තේන්න. ඒ නිසා සමාජය නිවැරදි වෙන්න නම්, රටක් හැදෙන්න නම් අනිවාර්යයෙන්ම නෝනසා ජනතාව හැදෙන්න වෙනවා. ජනතාව හැදෙන්න නම් අනිවාර්යයෙන්ම පාලකයා හැදෙන්න වෙනවා. පාලකයා හැදෙන්න නම් අනිවාර්යයෙන්ම පූජ්‍ය පක්ෂය හැදෙන්න වෙනවා. මේ ධර්මතාවය. ඒතර මේ ඉහළම පූජ්‍ය පක්ෂය කියන තැන දුර්වල වුණොත් පාලකයා අනිවාර්යයෙන්ම දුර්වලයි. පාලකයා දුර්වල වුණොත් අනිවාර්යයෙන්ම ජනතාව දුර්වලයි. එනිසා මේ හේතුඵල ධර්මයන් අනුව තමයි මේ ධර්මතාවය ගලාගෙන යන්නේ. නමුත් දේශපාලනය කියන කාරණේ කතා කරද්දී භික්ෂුවක් හැටියට මට නම් දේශපාලනය කියද්දිම මට සිහිපත් වෙන්නේ අනිත්‍යය කියන කාරණේ. ඊට වඩා දෙයක් දේශපාලනය තුල නැහැ. දැන් අපේ ජීවිත කාලයේ පුංචි කාලයේ ඉඳ ඈතට හිත යොමු කළොත් අපිට මේ රටේ හිටිය දේශපාලන නායකයන් බලන්න, ඩඩ්ලි සේනායක මහත්තයා, ඩී.එස්. සේනායක මහත්තයා, බණ්ඩාරනායක මහත්මයා, සිරිමාව බණ්ඩාරනායක මැතිණිය, බීබී ජයතුංග මහත්මයා, ප්‍රේමදාස මහත්මයා, ජේ.ආර්. මහත්මයා, මේ සෑම කෙනෙක්ම සිහිපත් වෙද්දී අනිත්‍යයි කියන වචනයට වඩා අර්ථයක් තියෙනවද? ඊට වඩා දෙයක් නැහැ. නමුත් මේ අයගේ කාලයේ සමාජය තුළ දේශපාලනය කරපු මැතිවරු, ඇමතිවරු, මේ කවුරු ගැන හිටියත්, ඒ පාලනය ගැන හිටියත්, ඒ සෑම දෙයක් තුළම අපි දකිද්දී අනිත්‍යයි කියන වචනයට වඩා අර්ථයක් කොච්චර? මේ සියලු දේ අනිත්‍ය වෙද්දී නෝනා, මේ අනිත්‍ය ධර්මතාවයක් නිසා මේ දේශපාලනේ නාමයෙන් මේ අවුරුදු 50 ගාන තුළ කොයිසම් මිනිස්සු අකුසල් කන්දරාවක් සිද්ධ කරගන්නේ නැද්ද නේ? ඊට වඩා දෙයක් අපිට ලැබිලා නැහැ. තේන්න. අපිට ලැබිලා නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා, යමෙක් යමෙක්ව පාලනය කරන්න යනවා නම් එතන තියෙන මෝහයයි කියලා. තමන්ගේ ඇස තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරගන්න පුළුවන්ද? මේ ඇහෙන් මං හිතුවොත් ඔබව විතරක් මට පෙනේවා කියලා මට පුළුවන් ද ඔබව විතරක් බලන්න? මේ කණින් මට මේ ශබ්දය විතරක් ඇසේවා කිව්වොත් මට ඒ ශබ්දය විතරක් අහන්න පුළුවන්ද? මේ මනසින් මට මේ වගේ සිතුවිලි විතරක් සිතේවා කිව්වොත් ඒ සිතුවිලි විතරක් හිතන්න පුළුවන්ද? එහෙනම් නෝනා, මගේ ඇස මට පාලනය කරගන්න බැරි නම්, මගේ කන මට පාලනය කරගන්න බැරි නම් නෝනා, මගේ මනස මට පාලනය කරගන්න බැරි නම් අපි සමාජයක්, ලෝකයක්, රටක් පාලනය කරන්න යනවා කියන කාරණේ මෝහයට අදාළ ධර්මතාවයක්මයි. එහෙනම් ඒ ධර්මතාවයන් තුළ කවදාක්වත් අපිට සුභවාදී දෙයක් බලාපොරොත්තු වෙනවායි කියන කාරණේ ධර්මයට එකඟ නැහැ. තේරෙනවද? ඒ නිසා නිරයතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ, සමාජය තුළ මේ උතුම් සද්ධර්මය ආරක්ෂා වෙන්න නම් අනිවාර්යයෙන්ම ශක්තිමත් පාලකෙක්, ශක්තිමත් රජ කෙනෙක් ඉන්න ඕනේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ අනුමත කරනවා. මොකද වරක් බිම්බිසාර රජුරුවන්ගේ රාජ්‍ය කරන කාලේ බිම්බිසාර රජුරුවන්ගේ මගධ රාජ්‍ය විශාල කැරැල්ලක් ඇති වෙනවා. මේ කැරැල්ල ඇති වෙලා දැන් ජනතාව දැඩි විදිහට පීඩාවට පත් වෙනවා. පීඩාවට පත් වුණාට පස්සේ හමුදාව වරිනවා, රටේ ඉන්න හොඳම හමුදාව වරිනවා මේ කැරැල්ල මැඩන්. නමුත් කැරැල්ල මැඩ පවත්වන්නේ නැහැ. තව තව බිම්බිසාර රජුරවන්ට චෝදනා එනවා, අපිව මංකොල්ල කනවා, අපිව මරනවා මරනවා කියලා එනවා. ඒතර බිම්බිසාර රජුරෝ මහ ඇමති අඬ ගහලා අහනවා, ඇයි මොකද තාම මේ යුද්ධ විසඳෙන්නේ නැත්තේ කියලා. ඒ වෙලාවේ මහ ඇමති කියනවා, රජතුමනි, රටේ ඉන්න හොඳම හමුදාව, ශක්තිමත්ම හමුදාව නායකයෝ ඇරියා. නමුත් මේ හැම නායකයෙක්ම ඒ මගධ රාජ්‍යයේ ඉන්න ස්වාමින් වහන්සේලා යුද්ධයේ ආදීනවේ කියලා දීලා පැවිදි කරලා. එහෙනම් දැන් යුද්ධ කරන්න අපේ හැරපු ලොකුම සම්පතිය ටික අපේ ස්වාමින් වහන්සේලා ළඟට අරගෙන යුද්ධයේ ආදීනවේ කියලා යුද්ධ කරන්න එපා, මේක මෙහෙම දරු දෙයක් කියලා බණ කියලා අරගොල්ලෝ ඔක්කොම පැවිදි වෙලා. ඒ කියන්නේ දැන් ඔක්කොම ශක්තිමත් දක්ෂ හමුදානේ දාන්න පැවිදි වෙලා. දැන් බිම්බිසාර රජුරෝ ඕක අහපු ගමන් බිම්බිසාර රජුන ඒ මොහොතේම බුදුරජාණන් වහන්සේ ළඟට යන්නේ. ඒ මොහොතේම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා, භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේගේ ශ්‍රාවකීන් බලවත් වරදක් කළා කියලා. මේසා දරුණු යුද්ධයක් තියෙනවා, මංකොල්ල කනවා, මේ පිරිස් මම මේක මැඩපවත්වන්න හමුදාව ඇරියාම ඔබ වහන්සේගේ ශ්‍රාවකෝ ඒ හමුදාව පැවිදි කරගෙන දැන් ඒ මිනිස්සුෝ දැඩි විදියට පීඩා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේව කැඳවලා අහනවා, මේ කාරණේ ඇත්තද කියලා බලන්න කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ බල්ලා කියනවා, ඇත්ත, මේක ඇත්තයි කියලා. ඒ වෙලාවේ මේ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජතුමාගේ මේ චෝදනාව සලකලා බලලා එහි සාධාරණත්වය දැකලා ජනතාවට වෙන්නා වූ ඒ පීඩනයන් දැකලා බුදුරජාණන් වහන්සේ විනය නීතියක් පනවනවා. කිසිම හමුදා නිලධාරියෙක් නීතියානුකූලව හමුදාවෙන් ඉවත් වෙන්නේ නැතුව පැවිදි කරන්න බැහැ කියලා. අපි පැවිදි වෙන්න යන වෙලාවෙත් අපෙන් අහන ඔබ හමුදා බටේද්ද කියලා, උපසම්පදාව ලබන වෙලාවේ සීමා මාලකයේ ඇතුළතදී අපෙන් අහන ඔබ හමුදා බටේද්ද කියලා. නීතියානුකූලව හමුදාවෙන් අපි ඉවත් වෙලා නැත්නම් අපිව පැවිදි කරන්න බෑ. පැවිදි කළොත් අපිව පැවිදි කරන නායක ස්වාමීන් වහන්සේ ඒක ඇවැත් වෙනවා. ඒතකොට බිම්බිසාර රජතුමා නිසා එදා බුදුරජාන් වහන්සේ එවැනි විනය කාරණයක් අපිට පනවන්නේ මොකද? සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ශක්තිමත් පාලකෙක්, ශක්තිමත් රජෙක් ඉන්න ඕනේ කියන අවශ්‍යතාවය බුදුරජාන් වහන්සේ දැක්කා. ඒ නිසා සමාජයේ අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම පාලකෙක් තෝරා ගන්නවා කියන කාරණේදී නිරතුරුවම සම්මා දිට්ඨියෙන් පරිපූර්ණ වූ පාලකෙක් තෝරා ගන්න. පක්ෂයේ කුමක් හෝ වේවා නිරතුරුවම සම්මා දිට්ඨියට පත්වෙච්ච නායකයෙක් ඕනේ පත් කර ගන්න. මොකද සම්මා දිට්ඨියට පත්වෙච්ච නායකයා තමයි සමාජයට සැබෑ සුරක්ෂිතභාවයක්, ආරක්ෂාවක් දෙන්න පුළුවන් සමාජ ආරක්ෂකයෙක් බවට ඒ පාලකයා පත් වෙනවා. මොකද එයා තුළ තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන. තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන නිසා ඒ තෙරුවන් කෙරෙහි සද්ධාව තුළ තියෙන කෙනා නිරේතුරුවම සද්ධර්මයේ ආරක්ෂාව උදෙසා එයා පෙනී හිටිනවා වගේම එයා අන්‍ය ආගම්, අන්‍ය ජාතිකයින් කෙරෙහි කරුණාව, මෛත්‍රිය, දයාව එයා තුළ තියෙන කෙනෙක්. තේරෙනවද? තමන්ගේ බුදුදහම එයා පෝෂණය කරනවා වගේම අන්‍ය ආගමික, අන්‍ය ජාතික අයගේ තියෙන ආගමික විශ්වාසයනුත් ඒවත් පෝෂණය කරන කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඒක තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන කෙනෙක්ගේ ලක්ෂණයක්. තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන කෙනා කවදාක්වත් බුදුදහම පෝෂණය කරනවායි කියන තැන ඉඳන් අනිත් ආගම් වලට පාර ගහන්න යන කෙනෙක් නෙමෙයි. එයා අනිත් අය කෙරෙහි තියනා වූ සෑම අයිතිවාසිකම් පිළිගන්නා වූ කෙනෙක් බවට තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන කෙනා පත් වෙනවා. ඒතකොට දෙකයා කර්මය, කර්මඵල විශ්වාසය තියෙන කෙනෙක්. කර්මය, කර්මඵල විශ්වාසය තියෙන කෙනා කවදාක්වත් වැරද්දට යොමු වෙන්නේ නැහැ. එයා දන්නවා වැරද්දට යොමු වුණොත් වැරද්දට අදාළව නරක ප්‍රතිඵලයක් තියෙනවා කියලා. එතන තුන්වෙනි වයා තුල පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවායි කියන විශ්වාසය. පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවායි කියන විශ්වාසය තුල එයා මේ ජීවිතේ කවදාක්වත් වැරදි කරන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. මොකද එයා දන්නවා වැරදි කළොත් ඊළඟ පටිච්ච සමුප්පන්න උපත දුර්වල වෙනවා කියන කෙනෙක්. එතකොට ඊළඟට යා අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවා කියන විශ්වාසය තුල ඉන්නවා. ඒ නිසා යා දන්නවා මේ සම්මා දිට්ඨියේ ලක්ෂණයන් නිසාම මේ සමාජයේ ජීවත් වෙන සෑම මිනිස්සෙක්ම සංසාරේ මට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙලා තිනවා කියන තැන ඉඳන් සෑම ජාතිකයකම සෑම ආගමිකයකට අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට කියන ගෞරවයෙන් සලකන කෙනෙක්. දැන් ධර්මාශෝක රජතුමා මුළු රටේ ජනතාවටම සැලසුවේ තමන්ගේ දරුවෙක් කියන තැන ඉඳන් සෑම රටවැසියෙක්ම මගේ දරුවෙක් කියන තැන තමයි එයා සැලකුවේ. ඇයි එහෙම සැලකුවේ? සම්මා දිට්ඨියේ ශක්තිමත් භාවය නිසා. සම්මා දිට්ඨියෙන් පෝෂණය වුණ තැනදී එයා සෑම ආගමිකයෙක්ම සෑම ජාතිකයෙක්ම දකින්නේ තමන්ගේ දරුවෙක් කියන තැන ඉඳන්. ඒ වගේම දානේ සීලේ ආනිසංස පිළිබඳ එයාට විශ්වාසය තියෙනවා. එයා දන් දෙමින් සිල් රකිමින් මුළු සමාජයටම පරමාදර්ශී චරිතයක් බවට පත් වෙනවා. එයා ජනතාවගේ මෙලව දියුණුව විතරක් නෙමෙයි බලන්නේ. එයා ජනතාවගේ පරලව දියුණුව බලන කෙනෙක් බවට. එතකොට බලන්න මේ සම්මා දිට්ඨියේ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ වූ නායකයෙක් කියන්නේ නෝනා මේ සමාජයට මේ ජනතාවට ඉන්න සැබෑම සමාජ ආරක්ෂකයෙක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා දේශපාලනය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක්. නමුත් ඒ අනිත්‍ය වූ ධර්මතාවයේ තුල ඉඳගෙන අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා නිරේතුරුවම සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව චිරස්තිය රැකෙන ආකාරයෙන් අපි කටයුතු සිද්ධ කරගන්න.
ස්වාමින්වහන්සේ ඔබ වහන්සේ අපිට පැහැදිලි කර දුන්නා රටක පාලකයෙකු සිල්වත් භවින් පරිපූර්ණ වෙනකොට ඒ රට ස්වයංපෝෂිත වෙනවා කියලා. ඒ රට සියලු උපද්‍රව වලින් ආරක්ෂා වෙනවා කියලා. අපි තවදුරටත් මේ පිළිබඳව පැහැදිලි කරගත්තොත් ස්වාමින්වහන්සේ.
දැන් වර්තමාන මොහොතේ අපි දේශපාලනය ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා විඥානය කියන්නේ මැජික් කරුවෙක් කියලා. එතකොට විඥානය කියන්නේ කුමක ඵලයක්ද? සංස්කාරේ ඵලයක්. සංස්කාර කියන්නේ කුසල් සහ අකුසල්. ඒ කියන්නේ ලෝභ, ద్వේෂ, මෝහ කියන කාරණේ තමයි. ඒකෝට දැන් වර්තමාන දේශපාලනය තුළ නිරයතුරුවම සිද්ධ වෙන්නේ අකුසල් වලට අදාළ ලෝභ, ద్వේෂ, මෝහයන්මයි. එතකොට සංස්කාර වලට අදාළව තමයි විඥානය සකස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා විඥානය කියන්නේ මැජික් කරුවෙක් කියලා. එතකොට දැන් මැජික් කරුවා කියන්නේ මොකද්ද? දැන් මැජික් කරුවෙක් මැජික් සංදර්ශනයක් කරනකොට දහස් ගණන් ජනතාව ඉස්සරහා සුදු රෙදි කඩක් අරගෙන අර පරවියෙක් ගෙනල්ල ඒ පරවියාව සුදු රෙදි කඩෙන් වහනවා. වහලා අර මැජික් යෂ්ටි අරගෙන මොකක් හරි කරලා සුදු රෙදි කඩ අයින් වුණාට පස්සේ පරවියෙක් නෙමෙයි එතන ඉන්නේ ගිරවේ. එහෙම නැත්නම් හාවෙක් ගෙනල්ලා එයා සුදු රෙදිකඩකින් වහනවා. වහලා අර මැජික් යක්ෂිය මොන හරි කරනවා සුදු රෙදිකඩ අයින් කළාම එතන ඉන්නේ ලේනෙක්. ඒ වගේ විඥානය කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මැජික් කරුවෙක් කියන කාරණේ. තේරෙනවද? එතකොට මේ වර්තමාන දේශපාලනය කියන කාරණේදී අපි මේ දකින්නේ මොකද්ද? විඥානය නැමැති මැජික් කරුවා. තේරෙනවද? අනාගත ලෝකයට പ്രേතයින්, නිරිසතුන්, තිරිසන් සතුන්, අසුරයින් බිහි කරන මේ මැජික් සංදර්ශනේ තමයි අපි මේ මොහොතේ දකින්නේ. තේරෙනවද? මිනිස්යා තුළ සකස් වෙන සංස්කාර හේතුවෙන් සකස් වෙන විඥානය නැමැති මැජික් කරුවා අනාගත ලෝකයට, ඒ කියන්නේ ජනතාවගේ හිස්ස සුදු රෙදි කඩකින් වහලා තමන්ගේ මැජික් යෂ්ටිය උපයෝගී කරගෙන අනාගත ලෝකයට තිරිසන් සතුන්, പ്രേතයින්, නිරිසතුන්, අසුරයින් බිහි කිරීමේ සංදර්ශනය තමයි අපි දේශපාලනයේ නාමයෙන් අපි දකින්නේ. තේරුණාද? ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ කුමන දේශපාලන මත දරුවත් නිරේතුරුව මේ දේශපාලන මත අලෝභ, අද්වේෂ, අමෝහ කියන ධර්මතාවයන්ගෙන් පෝෂණය කරගන්න. එහෙම නැත්නම් ඒවා ලෝභ, ද්වේෂ, මෝහ ධර්මතාවයන්ගෙන් පෝෂණය කරගන්න මොහොතක් පාසා ඊට අදාළ මෙලව පරලොව වශයෙන් බලවත් අනතුරු වලට අපිපත් වෙනවා. තේරෙනවද? දැන් එක්තරා දේශපාලඥයෙක් රටේ ප්‍රසිද්ධව හිටපු දේශපාලඥයෙක් මැරෙනවා. ඒ මැරිලා යා പ്രേත දේශපාලඥයෙක් හැටියට තමයි උප්පත්තිය ලබන්නේ. එතකොට යා പ്രേත දේශපාලඥයෙක් හැටියට උප්පත්තිය ලබන්නේ නෝනා එයාගේම ජීවත් වෙච්ච ඉඩමේ. තේරෙනවද? එයාගේ බංගලාවක් තිබ්බනේ. ඒ නිවසේම තමයි එයා പ്രേත ජීවිතයක් ලැබලා උප්පත්තිය ලබන්නේ. එතකොට යා ගිහි කාලයේ ඇඳගෙන ඉන්න ඇඳුම පිටින්ම තමයි එයා උප්පත්තිය ලබලා තියෙන්නේ. එයා ජීවත් වෙන්නේ නෝනා කානුවක. තේරෙනවද? දැන් මේ භික්ෂුවක් උතුම් සමාධියෙන් දකින දර්ශනය තමයි මේ කියන්නේ. සමාධියෙන් දැක්ක දෙයක්. එතකොට ඒ ඉඩමේ එක්තරා කානුවක් තියෙනවා. ඒ කානුවේ තමයි මේ දේශපාලඥයා ඉන්නේ. එයාට ඒ කානුවෙන් ගොඩට එන්න බෑ. මේ කානුවේ මේ දේශපාලඥයා පුටුවක් තියාගෙන වාඩි වෙලා ඉන්නේ. නමුත් මේ පුටුවේ නෝනා කකුල් හතරම එක සමාන නැහැ. දැන් මේ පුටුවේ කකුල් හතරම එක සමානයිනේ. තේරෙනවද? නමුත් මේ දේශපාලඥයා වාඩි වෙලා ඉන්න പ്രേත දේශපාලඥයා වාඩි වෙලා ඉන්න පුටුවේ නෝනා එක කකුලක් කොටයි. කොට නිසා කොයිම මොහොතකවත් මේ දේශපාලඥයාට මේ පුටුවේ සමබරව වාඩි වෙන්න බැහැ. තේරෙනවද? එයා ඒ පැත්තට ඇලෙනකොට පුටුවේ මේ පැත්තට ඇලෙනවා, මේ පැත්තට ඇලෙනකොට මේ පැත්තට ඇලෙනවා. එයා සමබර නොවූ පුටුවක් තමයි යාට ලැබිලා තියෙන්නේ. එයාට ඒකෙන් නැගිටින්න බැහැ. ඒයාගේ කර්ම ශක්තිය. දැන් අපගම පුංචි දරුවෙක් ඉන්නවා. ඒ දරුවයා තොටුල්ලේ ඉද්දී අර කක්ක කරලා චූදාල ඔක්කොම කරලා ඒවාත් එක සෙල්ලං කරනවා මිසක් එයාට ඒ කක්ක චූ කියලා තේරෙනවද? එයාට තේරෙන්නේ නැහැ. ඒ වගේ අර ප්‍රේත දේශපාලඥයාගේ අකුසල් විපාකේ නිසා එයා ඉන්නේ කානුව කියන කාරණයක් තේරෙන්නේ නැහැ. එයා ඉන්නේ මෙහෙම කකුලක් නැති පුටුව කියන කාරණයක් තේරෙන්නේ නැහැ. තේරෙනවද? එතකොට ඇයි එයාට කකුලක් නැති කකුලක් ඇද නිරතුරුවම සමබරව ඉන්න බැරි පුටුවක් ලැබුණේ? පෙර ජීවිතේ යා දේශපාලඥයෙක් හැටියට තිල්ලොතුන්ට ගරු කළේ නැහැ. තමන්ගේ ඉදිරියට සිල්වත් කෙනෙක් ආවත් එයා ඉන්න ආසනෙන් එයා කවදාවත් බැස්සේ නැහැ. දැන් සමහර විට අපි දන්නේ දේශපාලන මහත්මයෙක් ඉන්නවා. එයා ඉදිරියට නොවනා සමහර විට එන ගිහි පින්වතුන් අතර සෝවාන් වෙච්ච පින්වතුන් ඉන්න පුළුවන්. සකෘදාගාමී වෙච්ච පින්වතුන්වත් ඉන්න පුළුවන්. එතකොට මේ දේශපාලඥයා හමු වෙන්නේ ස්වාමින් වහන්සේලා අතර සමහරට මාර්ගඵලලාභී ස්වාමින් වහන්සේලා ඉන්න. නමුත් එහෙම හිටියා කියලා ඒ මහත්තයාගේ ආසනෙන් බහිනවද? ස්වාමින් වහන්සේලාට ප්ලාස්ටික් පුටුවක් දීලා වාඩි කරනවා. තේරෙනවද? දැන් අර ධර්මාශෝක රජතුමා දවසක් අර එයාගේ මාලිගාවේ කවුළුවෙන් පාර දිහා බලනකොට එයාට පේනවා නිග්‍රෝධ කියලා සාමණේර හාමුදුරුව කෙනෙක් වඩිනවා. නමුත් මේ සාමණේර හාමුදුරුව රහතන් වහන්සේ කෙනෙක් කියලා ධර්මාශෝක රජුණු දන්නේ නැහැ. එතකොට මේ සාමණේර හාමුදුරුව වඩින සංසුන් ලීලාව දැකලා රජුරුව සේවකයින්ට කියනවා අර ස්වාමින් වහන්සේට වඩින්න කියන්නේ කියලා මාලිගාවට. එතන මාලිගාවට වඩින්න කියලා වාඩි වුණාට පස්සේ වැඩියට පස්සේ රජතුමා අර සාමණේර සාමින්නාංශයට කියන ඔබ වහන්සේ කැමති තැනක අසුන් ගන්න කියලා. ඒ වෙලාවේ සාමණේර සාමින්නාංශය බලනවා Tamanට වඩා වැඩිහිටි සාමින්නාංශය කෙනෙක් මෙතන වැඩ ඉන්නවාද කියලා. කවුරුත් නැහැ. ඒ වෙලාවේ මෙතන තියෙන සුදුසුම ආසනය මොකද්ද කියලා සාමණේර ආමඳුර කොතනද වාඩි වෙන්නේ? සිංහාසනේ වාඩි වෙන්නේ. ඇයි සිංහාසනේ වාඩි උනේ? ඇයි ධර්මාශෝක රජතුමාට අකුසලයක් නොවෙන්නේ? යම් මේකින් සාමුදුරුව පල්ලෙහා ආසනේ වාඩි වෙලා ධර්මාශෝක රජතුමා සිංහාසනේ වැඩුණා නම් අර රහතන් වහන්සේ ඉදිරියේ රජතුමා හැසිරිච්ච ස්වභාවය දැකලා බරපතල වූ අකුසලයක් එයා සිද්ධ කරගන්න. ඒ නිසා නිරයතුරුවම නොවනා මේ කාරණේදී අර പ്രേත දේශපාලඥයාට പ്രേත ලෝකෙට වැටිලා සමබර ආසනයක් ලැබුණේ නැහැ. ඒතරේ සමබර ආසනයක් නොලැබුණේ ඇයි? අර ජීවිතයේදී තමන්ගේ දේශපාලන ජීවිතය තුළදී තමන්ගේ නිලය නිසා බලය නිසා ධනිය නිසා එයා කවදාකවත් එයාගේ ආසනෙ නැකිට නැ කොච්චර පූජ්‍ය පක්ෂයේ කෙනෙක් ආවත්. එතකොට දැන් මේ බලන්න මේ පුංචි තැනකදී ආ විපාක විඳින හැටි. ඒ වගේම දැන් මේ പ്രേත දේශපාලන ලෝකෙත් නෝන නිරයතුරුවම දේශපාලන പ്രേතීන් പ്രേතයන් ඉන්නවා. දේශපාලන උපාදානයේ දරාගෙන പ്രേත ලෝක වැටිච්ච හැය. දැන් මේ പ്രേත ඇමතිවරයාගේ දිනචරියාව තමයි එයාට මේසයක් තියෙනවා මේක තියාගෙන යල් ලියනවා හැම වෙලාවම. ඒ කියන්නේ දැන් ජීවිත කාලයේදී මනුස්ස ලෝකේ දේශපාලනය කරද්දී මොකද කරන්නේ? ලියුම් ලියන එක නෙනේ, අසංගන්න එකයි ලියන. ඒ වගේ උපාදානිය අනුව මෙයා ලියනවා. තේන්නා? එතකොට එයා ඉස්සරහට නෝනා දැන් මම මේ කියන දේ බහුතරයක් පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒක ඉතින් සද්ධාවේ දුර්වලභාවයක්. ඒක මට කරන්න දෙයක් නැහැ. එතකොට මේ പ്രേත දේශපාලඥයා ඉදිරියට නෝනා අර දේශපාලන പ്രേතයෝ 10-12 දෙනෙක්ගේ කණ්ඩායම පේලියක් හැටියට ඉන්නවා. ඒගොල්ලන්ගේ දුක් ගැනවිලි කියන්නේ. තේන්නා? ඒ දුක් ගැනවිලි කියද්දී එතෙන්ට එන එක්තරා പ്രേතියක්. හොඳේ? ඒ പ്രേතිය එන්නේ කෑ ගහගෙන අඳෝනා තියාගෙන එන්නේ. එයා මේ ඇඟිලි තුඩු දෙකෙන් එයාගේ මේ ඇස් දෙක ලොකු කරගෙන අරගෙන ඇවිල්ලා දේශපාලඥයාට කෑ ගහලා කියනවා, මහත්තයෝ මගේ ඇස් දෙක අන්ධ වෙන්න එනවා, මට කණ්ණාඩි කුට්ටමක් දෙන්නේ නැහැ කියලා. එයා ඒක තමයි කෑ ගහගෙන කියාගෙන ඉන්නේ. പ്രേත ලෝකේ ජීවත් වෙන දේශපාලන പ്രേතියක්. තේරුණායි? එයා කෑ ගහගෙන දේශපාලඥයා ළඟට ඇවිල්ලා කියනවා, പ്രേත දේශපාලඥයා ළඟට ඇවිල්ලා කියනවා, අර පොලිමේ ඉන්නවා තව 10-12 പ്രേතයෝ പ്രേතියෝ. නමුත් මෙයා පොලිමේ කඩාගෙන ඉස්සරහට ඇවිල්ලා තමයි කියන්නේ. මොකද එයාට ඒ තරම් ඇස් දෙක වේදනාවක්. ඔබ හිතන්න ඔබට තේරෙනවා නම් දැන් ඔබේ තව මොහොතකින් ඇස් දෙක අන්ධ වෙනවා කියලා ඔබට තේරෙනවා නම් ඔබට දැන් වේදනාව ඔබ හිතා ගන්නකො. තේරෙනවද? මේක අකුසල් විපාකයක්. ඒතකොට මෙයා ඇස් දෙක අරගෙන ප්‍රදේශපාලඥයා ළඟට ඇවිල්ලා කෑ ගහලා කියනවා, මම ඔබතුමාගේ ලියුම අරන් නගර සභාවට ගියා. නමුත් ඒගොල්ලෝ මට කණ්ණාඩි දෙකක් දෙන්නේ නැහැ. දැන් ඒ කියන්නේ මේ මිනිස්සයා මීට ඉස්සෙල්ලා මේ പ്രേත දේශපාලඥයා ළඟට ඇවිල්ලා මොකක් හෝ ඒගොල්ලන්ට ඒ අදාළ සභාවේ ලියුමක් කරන් නගර සභාවට ගිහිල්ලා තිනවා. නගර සභාවයි තමයි කණ්ණාඩි දෙන්නේ. තේරෙනවද? එතනදී ගිහාම ඒගොල්ලෝ කියනවලු, ඔබට කණ්ණාඩි දෙක ඕනේ නම් ඔබේ කට ගඳයි කටේ ගඳ අරගෙන ඉන්න කියලා. තේරෙනවද? දේශපාලන പ്രേතිය දේශපාලඥයාට කියන්නේ නගර සභාවයයි කියනවා, මගේ කට ගඳයි කටගඳ අරගෙන ඉන්නේ එතකොට කණ්ණාඩි දෙන්නම් කියලා. නමුත් මේ දේශපාලන പ്രേතියගේ කටේ ගඳ යන්නේ නැහැ. ඒක අකුසල් විපාකයක්. තේරෙනවද? එතකොට මේ දේශපාලන പ്രേතිය මේ ඇස් දෙක අන්ධ වෙන දුක දරාගෙන හැමදාම මේ പ്രേත ලෝකේ අප්‍රමාණ වූ පීඩාවට පත් වෙනවා. තේරෙනවද? මොකද කණ්ණාඩි දෙක ලැබෙන්නේ එයාගේ කටේ ගඳ යන්නේ නැහැ. එතකොට මේ දේශපාලන പ്രേතිය කියන්නේ කවුද? මේ ගම් මට්ටමින් නගර මට්ටමින් දේශපාලනක වෙන ප්‍රාථමික දේශපාලන නායිකාවා ගිය ජීවිතේ. තේරෙනවද? දැන් ඔය සමහර අවස්ථාවල දේශපාලන ශාඛාවල වේවා ඔයනි ආයතන වල ඒගොල්ලන් කණ්ණාඩි බෙදෙනවා. නමුත් කණ්ණාඩි බෙදන්නේ නොමිලේ. නොමිලේ බෙදෙනකොට දැන් ඔතෙන්ට කවුරු හරි සිල්වත් අම්මා කෙනෙක් එනවා කණ්ණාඩි දෙක අවශ්‍යව. එයාට ඇත්තටම කණ්ණාඩි දෙයක් ඕනේ. ගන්න ක්‍රමයකුත් නැහැ. කණ්ණාඩි දෙක ආපුහම එතන ඉන්න දේශපාලන සංවිධායකයව කියනවා ඔබට කණ්ණාඩි දෙන්න බෑ. ඔබ අපේ රැස්වීමට ආවේ නැහැ, මේ පිළපාලියන් ආවේ නැහැ, ඔබ අපිට ඡන්දෙ දුන්නේ නැහැ, ඔබට කණ්ණාඩි දෙක දෙන්න බෑ කියලා. නමුත් මේ සිල්වත් අම්ම කෙනෙක් යාට ඇත්තටම කණ්ණාඩි දෙක ඕනේ. ඒතකොට මෙන්න මේ වගේ පෙර මිනිස් ජීවිතයේ කළා වූ බලවත් අකුසලයක් නිසා එයා බලන්නේ പ്രേත ලෝකෙට වැටිලා. අර වගේ പ്രേත දේශපාලඥයා ඉස්සරහට ඇවිල්ලා ඇස් දෙක අන්ධ වෙන දුකෙන් හැම මොහොතෙම කෑ ගහනවා මට කණ්ණාඩි දෙකක් දෙන්න කියලා. කණ්ණාඩි ලැබෙන්නේ නැහැ කටගඳ නිසා. ඇයි කටගඳ? දේශපාලනේ ලෝකේ පෙර මනුස්ස ජීවිතේ අනුන්ට මඩ ගහලා අනුන්ට චෝදනා කරලා අනුන්ට පල්ලෙහාට එල්ලලා කතා කරලා එහි විපාකයෙන් කටගඳ ප්‍රේතියක් හැටියට තමයි ඉපදුනේ. තේරෙනවද? ඒතර බලන්න කටගඳ නිසා කටගඳ අරගෙන ඉන්න කියනවා කණ්ණාඩි දෙක දෙන්න. නමුත් එයාගේ කටගඳ යන්නේ නැහැ. ඇයි? පෙර ජීවිතේ අනුන්ට මඩ ගහලා අනුන්ට චෝදනා කරලා අනුන්ව පල්ලෙහාට දාලා කතා කරලා එහි විපාකය නිසා අර කටගඳ ප්‍රේතියක් හැටියටයි ඉපදුනේ. නමුත් එයා පෙර ජීවිතේ සුදුසු කෙනෙකුට පින්වත් කෙනෙකුට කණ්ණාඩි දෙක නොදීමේ අකුසලයේ නිසා එයා නිරයතුරුම പ്രേත ලෝකේ ඇස් දෙක අන්ධ වීමේ දුක දරාගෙන ජීවත් වෙනවා. ඒතර බලන්න මේ වගේ පල්ලෙහා සාමාන්‍ය ශාඛාවක සභාපති කෙනෙක් සභාපතිණියක් වගේ പ്രേතියක් අරසා දුකක් പ്രേත ලෝකේ විඳිනවා නම් වර්තමාන සමාජය තුළ දේශපාලන ලෝකයේ තුළ මේ වෙන්නා වූ ලෝභ දේශ මෝහ මඩගැහිම් චෝදනා කිරීම් අනුන් පෙලා දැමීම් මෙවැනි දේවල් තුලින් නොනා අපි දකින්න තියෙන එකම දෙයයි මොකද්ද? විඥානීය නැමැති මැජික් කරුවා අනාගත ලෝකයේට പ്രേතයින් තිරිසතුන් නිරිසතුන් අසුරයින් බිහි කරන මැජික් සංදර්ශනයේ දර්ශනයක් විතරයි මේක.